අයිවලින් සඳහන්නවා ඉන්ටනෙට්, එස් කියන්නේ සර්විස්, පී කියන්නේ ප්‍රොවයිඩර්. ඔබ අන්තර්ජාලයට ඇතුල්වීම සඳහා භාවිතා කරනවා ඩේටා, විවිධ පැකේජ, ඩේටා කාඩ් පාවිච්චි කරනවා, එක එක ක්‍රම පාවිච්චි කරනවා. මෙන්න මේ ඩේටා කාඩ් නිපදවන, ඒ වගේම මෙම සේවා සපයන ආයතන ශ්‍රී ලංකාවේ ISP ලා විදිහට කටයුතු කරනවා. ඔබට කිව්ව ගමන් මතක් වෙන ඇති, ඔබ සන්නිවේදනය සඳහා මේ ISP ලාගේ සහය ලබා ගන්නවා. මේ බොහොමයක් ISP ලා වෙළඳ සමාගම්, ඒ වගේම තමයි ඔවුන් ඔබට සපයන සේවාවට අදාළ ගෙවීමක් ඔබ කරන්න ඕනේ. හොඳයි, මං ඔබට ආයතනයක් යෝජනා කරන දරුවනේ ඔබ අන්තර්ජාලයට පිවිසීමට භාවිතා කරන පරිගණකය. ඔබේ ජංගම දුරකථනය වෙන්න පුළුවන්, ලැප්ටොප් පරිගණකය වෙන්න පුළුවන්, ඩෙස්ක්ටොප් පරිගණකය වෙන්න පුළුවන්. ඒ පරිගණකේ IP ලිපිනය හොයලා බලන්න ඕන. දැන් ප්‍රශ්නයක් ඇති, කොහොමද මම මගේ ලැප්ටොප් එකේ, මගේ ෆෝන් එකේ, මගේ ඩෙස්ක්ටොප් කම්පියුටර් එකේ IP එක හොයාගන්නේ? අපි අන්තර්ජාලය ගැන පාඩමනේ කරන්නේ. ඔබට බොහොම පහසුයි අන්තර්ජාලයට ගිහිල්ලා හොයලා බලන්න තමන්ගේ පරිගණකේ IP ලිපිනය හොයාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔබට හොඳ පැවරුමක් මම ලබා දෙනවා. අන්තර්ජාලය භාවිතා කරලා ඔබේ පරිගණකයේ IP ලිපිනය හොයාගයි කියලා. හොඳයි, දැන් අපිට දළ අදහසක් තියෙනවා අන්තර්ජාලය තුළ අපේ පරිගණකය අනන්‍ය හඳුනාගන්නේ කොහොමද කියලා. දරුවනේ, එහෙනම් ඒකට භාවිතා වන ක්‍රමවේදය තමයි ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් ඇඩ්‍රස්, එහෙම නැත්නම් IP ඇඩ්‍රස් කියන එක. හොඳයි, අපි නැවත වතාවක් අපේ අවධානය යොමු කරමු අපි කලින් කතා කරපු මාතෘකාව ගැන. දැන් අපි මෙච්චර කාලයක් අන්තර්ජාලය හොඳට භාවිතා කරලා තිනානේ. අපි මේ අන්තර්ජාලය පිළිබඳ දැන් ඉස්සෙල්ලට වඩා පුළුල් අවබෝධයක් ලබාගෙන තිනවා. මම දන්නවා ඔබ අන්තර්ජාලයට ගොඩක් සමීප ඇති. හැබැයි දැන් මේ අපේ අන්තර්ජාලය පිළිබඳ තියෙන දැනුම තව ටිකක් පුළුල් වෙලා තියෙනවා. මම කැමති ඔබේ මතකයේ නැවතත් කලින් අපි කතා කරපු URL කියන පාඩමට පොඩ්ඩක් ගෙනියන්න. ඒ වගේම තමයි අපි ඉස්සලා අන්තර්ජාලයේදී හැම වෙලේ URL කීපයක් ගැන අවධානයත් යොමු කරා. මෙතෙන්දී අපි නැවත වතාවක් එම URL, එහෙමත් නැත්නම් ඒකාකාර සම්පත් නිශ්චායක වල ඇති ඩොමේන් වසම් නාම පිළිබඳ අවධානය යොමු කරන්නයි යන්නේ. අපේ පෙළපොතේ භාවිත කළ උදාහරණයට අනුව edupub gov.lk කියන වසම් නාමයේ, හොඳට මතක ඇති ඔබට, edupub.gov.lk කියලා වසම් නාමයක් තමයි අපි පාවිච්චි කරේ. මෙන්න මේ වසම් නාමයේ gov.lk කියන කොටස ඉතා වැදගත් අදහසක් නිරූපණය කරන. මෙන්න මේ වසම් නාමයේ gov කියන කොටසින් government, එහෙම නැත්නම් රාජ්‍ය කියන බව අඟවනවා. ඒ වගේම තමයි .lk. LK කියන කොටසින් ලංකා, එහෙම නැත්නම් මේක ශ්‍රී ලාංකේය බව නියෝජනය වෙනවා. එසේම අපි භාවිතා කළ වසම .lk, එහෙම නැත්නම් මේ වසම් නාමයේ අවසානයේ ආපු .lk කියන කොටස, එන්නේ එතන ඒක ඇල්ල හඳුන්වනවා ඉහළම වසම් නාමයේ වශයෙන්. දරුවනේ, අන්තර්ජාලයේ පවතින වෙබ් අඩවිවල අනන්‍යතාවයේ මේ වසම් නාමයෙන් ලබා ගන්න පුළුවන්. අපි උදාහරණ විදිහට ඇතම් වසම් නාම වලින් ඉතා පහසුවෙන් මේ වෙබ් අඩවි වෙන්වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් ආකාරය ටිකක් සලකලා බලමු. මේ වෙබ් අඩවි වල තියෙන වසම් නාම වලට අනුව සමහර වසම් නාම තියෙනවා, ඒක දැක ගම ඒ වෙබ් අඩවිය අදාළ ශේෂ්ත්‍රයේ පිළිබඳ අපිට දල අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර වසම් නාම තියෙනවා, ඒ වසම් නාමය දැක්කහම ඒ වෙබ් අඩවියට අදාළ රට පිළිබඳ අදහසක් ලබා ගන්න පුළුවන්. ඔබ දැකලා ඇති වසම් නාමයේ කියන තැනට .com කියලා භාවිතා වෙනවා. com, commerce, com විදිහට භාවිතා වෙන වසම් නාම වලින් වාණිජ ශේෂ්ත්‍රය නිරූපණය කරනවා. ඒ වගේම තමයි සමහර වසම් නාම වල .org, organization, org එහෙම සඳහන් වෙනවා. ඒවා ගොඩක් වෙලාවට ආදායම් රහිත සංවිධාන නිරූපණය කරන්න භාවිතා වෙනවා. ඒ වගේම තමයි EDU, අධ්‍යාපනයේ සම්බන්ධ ශේෂ්ත්‍රයන් හඳුන්වන්න EDU කියන වසම් නාමය භාවිතා වෙනවා. බලන්න අපිට මේ වසම් නාමයෙන් කොච්චර පහසු අවබෝධයක් ලබා ගන්න පුළුවන් දේ වෙබ් අඩවිය ගැන. ඒ වගේම තමයි වසම මගින් මේ වෙබ් අඩවිය අදාළ රට නියෝජනය කිරීමත් සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට අපේ ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි LK විදිහට තමයි වසම් නාමය භාවිතා වෙන්නේ. අසල ලෙස ඉන්දියාවේ නම් IN විදිහට භාවිතා වෙනවා. ඒ වගේම තමයි ජපානයේ JP විදිහට, එක්සත් ජනපදයේ United State US විදිහට, එක්සත් රාජධානි United Kingdom UK විදිහට, ඒ වගේම ඔස්ට්‍රේලියාව Australia AU විදිහටත් භාවිතා කරනවා. දරුවනේ වසම් නාම පිළිබඳ හදාාරනකොට තවත් වැදගත් දෙයක් තමයි වසම් නාමයක දකුණුපස කෙළවරේම පවතින වසම ඉහළම වසම විදිහට, එහෙම නැත්නම් top level domain විදිහට හඳුන්වනවා. වසම් නාමයක දකුණුපස කෙළවරේ පවතින වසම ඉහළම වසම් නාමය, එහෙම නැත්නම් top level domain විදිහටත් හඳුන්වනවා.
domain, එහෙමත් නැත්නම් වසම් නාමයට අමතරව ලෝක ව්‍යාප්ත වියමන world wide web පිළිබඳවත් අපි අන්තර්ජාල භාවිතයේදී හොඳ අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඒක ඉතා වැදගත් වෙනවා. සරලවම ගත්තොත් ලෝක ව්‍යාප්ත වියමන යනු අන්තර්ජාලයෙන් සපයන සේවාවක් වෙනවා. ඒ වගේම World Wide Web තුළ අන්තර්ජාලයේදී අපිට සම්බන්ධ වෙන ලෝ පුරා විසිරලා තියෙන පරිගණකවල ගබඩා කර ඇති විද්‍යුත් ලේඛනවල එකතුවක් පවතිනවා. හොඳට මතක තියාගන්න ඕනේ මේ World Wide Web හරහා අපි මේ ලෝකේ පුරා ව්‍යාප්ත වෙලා තියෙන අන්තර්ජාලයට සම්බන්ධ විද්‍යුත් ලේඛනවල එකතුවක් එක්ක අපි සම්බන්ධ වෙනවා. මේ World Wide Web එක නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ සර් ටිම් බර්නාඩ් ලී මහත්මයාට. එතුමා මේ නිර්මාණය කරපු World Wide Web එකට අපි පිවිසෙනවා නම් ඒ සඳහා අපිට ඕන වෙනවා වෙබ් බ්‍රවුසර් එකක්. එහෙම නැත්නම් වෙබ් අතිරික්සුවක්. අපිට වඩා සමීපයි වෙබ් බ්‍රවුසර් කියන නාමය. මේ වෙබ් බ්‍රවුසර් එකක් හරහා අපිට www තුල පිවිසෙන හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි අපි දැනගන්න ඕනේ මේ වෙබ් බ්‍රවුසර් එකක් කියන්නේ දරුවනේ යෙදුම් මෘදුකාංගයක්. එහෙම නැත්නම් සරලවම අපිට කියන්න පුළුවන් software එකක් කියලා. අපි පාවිච්චි කරන ෆෝන් වල, ලැප්ටොප් වල, ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් වල අපිට හම් වෙනවා ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර්. ඕගොල්ලෝ ගොඩක් සමීප ඇති. ඒ වගේම තමයි Google Chrome, Mozilla Firefox, Opera, Safari මේ විතරක් නෙමෙයි තව බොහොමයක් web browsers තියෙනවා. අපිට මෙන්න මේ web browser එක පාවිච්චි කරලා තමයි world wide web එක තුළට පිවිසෙන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් web අඩවියක web පිටු කිහිපයක් දකින්න පුළුවන්. world wide web එක සම්බන්ධ වෙලා තියෙනවා කියලා අපි කතා වුණා web අඩවි. මේ web අඩවියට ඇතුල් වෙන්න web browsers අපිට අවශ්‍ය වෙනවා. අපි එහෙනම් මේ web browser එක පාවිච්චි කරලා web අඩවියකට පිවිසුනහම දරුණ අපිට බලා ගන්න පුළුවන් මේ web අඩවියේ පිටු කිහිපයක් තියෙනවා. ඒ අඩවියේ අඩංගු වෙන දත්ත තොරතුරු ප්‍රමාණය අනුව, ඒ නිර්මාණකරුවන්ගේ නිර්මාණය අනුව පිටු ගොඩක් අපිට දකින්න පුළුවන්. මේ web පිටු වල ලිඛිත සටහන්, පින්තූර, වීඩියෝ, ඒ වගේම අනෙක් බහුමාධ්‍ය මල්ටිමීඩියා දේවල්, ඒ වගේම තමයි විවිධ hyperlinks, එහෙම නැත්නම් අපි කියන ඒවාට අදිසන්ධාන hyperlinks දකින්න පුළුවන්. web browser එකක web අඩවිය වලට පිවිසීම සඳහා අපි කරන්න ඕන දෙයක් තියෙනවා. අපි කොහොමද web browser එකක් පාවිච්චි කරලා web අඩවියකට පිවිසෙන්නේ? වැදගත් ප්‍රශ්නයක්. අපි නම් මුලින්ම දැනගන්න ඕනේ ඒ web අඩවියේ ලිපිනේ. එහෙම නැත්නම් අපි ඉස්සෙල්ලා කතා වුණා URL එක. ඉතින් මේ web browser වල තියෙනවා ලිපිනේ සටහන් ගන්න තීරුව. මෙන්න මේ තීරුවේ අදාළ web අඩවියේ URL එක එසේ නැත්නම් web අඩවියේ ලිපිනය සටහන් කිරීම අනිවාර්යෙන් කරන්න අවශ්‍යයි. කරලා enter කිරීම අපේ keyboard එකේ enter key එක press කරන එක අවශ්‍ය වෙනවා. web අඩවියේ මුලින්ම අපි පිවිසෙන්නේ සාමාන්‍යයෙන් ඒ web අඩවියේ home page එක, එහෙම නැත්නම් මුල් පිටුවට. ඉන්පසු මේ එම home page එකේ තියෙනවා අනෙක් pages වලට යන්න අවශ්‍ය tabs, hyperlinks, අදිසන්ධාන මේ වගේ දේවල් තියෙනවා. අපිට ඒවා භාවිතා කරලා web අඩවියෙන් අපිට අවශ්‍ය කටයුතු කරන්න පුළුවන්. web අඩවිය පුරා සැරිසරන්න පුළුවන්. මේ hyperlinks පාවිච්චි කරන්න පුළුවන්. මේ web අඩවියේ web පිටු වල සඳහන් වෙලා තියෙන මේ විවිධ දත්ත තොරතුරු අපිට ලබා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාවේ විභාග දෙපාර්තමේන්තුවේ වෙබ්බඩවි ඔයගොල්ලෝ අපි දන්නවා ඔයගොල්ලෝ ගොඩාක් සමීපයි මේ වෙබ්බඩවිය විභාග ප්‍රතිඵල බලා ගන්න ඒ වගේ දේවල් වලට අපි නිතර විභාග කාලසටහන් බලන්න මේ වගේ විවිධ අවශ්‍යතා වලට අපි නිතර සැරිසරන වෙබ්බඩවිය තමයි මේ විභාග දෙපාර්තමේන්තුවේ වෙබ්බඩවිය අපි ඒකට පිවිසෙනවා නම් දරුවනේ ඉස්සරෝම අපි කරන්නේ වෙබ් බ්‍රවුසරයක් භාවිතා කරලා එතන ඇඩ්‍රස් බාර් එකේ එහෙම නැත්නම් ලිපිනේ සඳහන් කරන තීරුවේ අපි සඳහන් කරනවා www.doenets.lk කියලා. මෙහෙම සඳහන් කරලා අපි enter key එක press කරපුවාම අපිට එම වෙබ් අඩවිය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ආයත වෙබ් අඩවියේ මුල් පිටුව බලන්න පුළුවන්. ඒ මුල් පිටුවේ ඔබට පුළුවන් ඔබේ අවශ්‍යතාවයට අනුව downloads එහෙම නැත්නම් විභාග ප්‍රතිඵල මෙන්න මේ වගේ වලට යන්න අවශ්‍ය hyperlinks තියෙනවා. ඉතින් අද මේ පාඩම කරාට පස්සේ දරුව මතක් කරලා ගිහිල්ලා බලන්න මේ වෙබ් අඩවිය වලට. මොනවද මේ වෙබ් මොකද්ද මුල් පිටුවේ තියෙන්නේ? මුල් පිටුවේ වෙන අඩවි වෙන වෙන පිටුව වලට යන්න මොනවද දීලා තියෙන hyperlinks? සමහර ලාට ඔයගොල්ලෝ තව හොඳට අධ්‍යයනය කරලා බලුවොත් වෙම වෙන වෙබ් අඩවිය වලට යන්න අවශ්‍ය hyperlinks එහෙමත් මෙතන තියෙනවා. ඒ වගේම තමයි ඔබට පුළුවන් ඔබේ වෙබ් බ්‍රවුසරේ www.edupub.gov.lk කියලා අපි අර ඉස්සෙල්ලා භාවිත කරපු වෙබ් ලිපිනීම කොටස ඒක පාවිච්චි කරලා එන්ටර් කරපුවාම ඔබට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසෙන්නත් පුළුවන්. තරුණ මේ වගේ වෙබ් අඩවිලට පිවිසිලා ඒ වෙබ් අඩවිල ඔබට කරන්න පුළුවන් මේ එක එක වෙබ් අඩවිල අවශ්‍යතාවයේ අනුව හදලා තියෙන මේ මුල් පිටු ගැන අධ්‍යයනය කරන්න. ඔබට හොඳින් තේරෙයි මේ මුල් පිටු හදලා තියෙන්නේ පරිශීලකයා එහෙම නැත්නම් user. ඇත්තම කිව්වොත් අපේ පැත්තෙන් ගත්තොත් අපි මේ මේකෙන් සේවාවක් ලබා ගන්න කෙනා. මෙයා වඩා ආකර්ෂණීය විදිහට රඳවා ගන්න පුළුවන් වෙන විදිහ තමයි මේ වෙබ් අඩවිවල මුල් පිටු නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ වෙබ් අඩවියට පිවිසෙන පරිශීලකයා වැඩි අපහසුතාවයකට පත් කරන්නේ නැතුව ඔහුගේ අවශ්‍යතාවය බොහොම පහසුවෙන් ඉටු කර ගැනීමේ හැකියාවත් හොඳ වෙබ් අඩවිවල තියෙනවා. ඔබට පුළුවන් එක එක වෙබ් අඩවිවලට ඇතුල් වෙලා අධ්‍යයනය කරලා ඒකේ ගුණාත්මක භාවය මේ වගේ දේවල් අධ්‍යයනය කරලා බලන්න. හොඳයි. දැන් මම හිතනවා අන්තර්ජාලය ඒ වගේම අන්තර්ජාලයේදී අපිට හමුවන Global Village, Information Superhighway වගේ සංකල්ප. ඒ විතරක් නෙවෙයි. Internet Society කියන සංගමය, අන්තර්ජාල සමාජය කියලා අපි කතා වුණේ. ඒ සංගමය. ඊට අමතරව දරුවනේ URL, Protocol, Services, IP Address මෙන්න මේ වගේ දේවල් ගැනත් අපි හොඳ අවබෝධයක් ලබා ගත්තා කියලා මම හිතනවා. ඒ වගේම තමයි වෙබ් අඩවි, ඒ වගේම වෙබ් බ්‍රවුසර් මොනවද මේ වෙබ් අඩවි කියන්නේ මොනවද මේ බ්‍රවුසර් කියන්නේ කියලා අපි පොඩ්ඩක් කතා කරා. හොඳයි. අපි එහෙනම් බලමු අන්තර්ජාලයේ මෙහෙයුමක් සිදු වෙන්නේ කොහොමද කියලා. ඔව් අපි අන්තර්ජාලය අපිට ගොඩක් සමීපයි. අපි අන්තර්ජාලය මෙච්චර කාලයක් පාවිච්චි කරලා තියෙනවා. අන්තර්ජාලයෙන් ගොඩක් දේවල් කරලා තියෙනවා. හැබැයි අපි ටිකක් ගැඹුරින් විමසා බලමු මෙයා අන්තර්ජාලයේ මෙහෙම ක්‍රියාවලියක් සිදු වෙන්නේ කොහොමද කියලා. මෙහෙයුමක් සිද්ධ වෙන්නේ කොහොමද කියලා. ඊට කලින් දරුවනේ මම කැමති ඔබේ අවධානය පොඩ්ඩක් වෙන පැත්තකට යොමු කරන්න. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. දැන් අපි ගොඩ කාලයක් නිවාඩුවෙන් හිටියා තමයි පාසල් ගිය දවස්වල පාසලේ අපේ හිටිය මිතුරු. ඔබට තනියම කල්පනා කරන්න පුළුවා මිතුරු ගොඩ දෙනෙක්ගේ නම් සිහින නගා ගන්න පුළුවන්. මුල් නම, මැද නම, අග නම මේ ඔක්කොම සමග ගොඩ දෙනෙක්ගේ සම්පූර්ණ නම් ඔබට සිහියර ගොඩ නගා ගන්න පුළුවන්. හැබැයි දරුවනේ ටිකක් කල්පනා කරලා බලන්න ඔබේ මිතුරන්ගේ දුරකථන අංක කී දෙනෙක්ගේ දුරකථන අංක ඔබට මතකද කියලා? අපි අපේ රටේ දුරකථන අංකවල අංක 10 පාවිච්චි වෙනවනේ. මේ අංක 10 දුරකථන අංක කී දෙනෙක්ගේ ඔබට හරියට මතකද? නිවැරදිව ස්ථීරව ඔබට කියන්න පුළුවන්. ඔබ තනියම කල්පනා කරොත් ඔබට බොහොම අපහසුවේ එක්කෙනෙක්ගේ දෙන්නේ නම් මතක් කරගන්න පුළුවන් වෙයි. සමහරට ඒකත් අපහසුයි. අපිට නම මතක වුණාට දුරකථන අංකයක් වගේ ඉලක්කම් ගොඩක් නිවැරදිව මතක තියාගන්න ටිකක් අපහසුයි. සාමාන්‍යයෙන් දරුවනේ අපේ මනස වැඩ කරන්නේ අංක තබා ගන්නට වඩා පහසුවෙන් වචන මතක තබා ගන්නවා. එක අපේ මනස ගොඩක් පහසුයි අංක තබා ගන්නට වඩා. මොකද අංකයක් තබා ගන්නකොට අපිට මතක තබා ගන්න පහසුයි, අත්වැරදීම් වෙන්න පුළුවන්, වැරදීම් සිද්ධ වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ ගොඩාක් ගැටලු වලට ප්‍රායෝගිකව අපිට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඔබ දන්නවා ඇති පරිගණකයේ ගොඩක් වෙලාවට අංක ඉලක්කම් මත තියෙන දෙයක් වුණාට අපි පරිගණකයේ ගොඩක් ගණන්දෙනු කරන්නේ වචනවලින්, ඒ වගේ දේවල් වලින්. විශේෂයෙන් අන්තර්ජාලයේදීත් ඔබ වැඩිපුර පාවිච්චි කරන්නේ වචන වගේ දේවල්. අංක භාවිත කරන්නේ බොහොම අඩුයි. ඇත්තම දරුවනේ මෙහෙම වෙලා තියෙන්නේ අපි අතින් වැරදීමක් සිද්ධ වෙන එක අඩු කරන්න අපට මතක තබා ගන්න ලේසි වෙන්න. දැන් අපි බලමු අපි මොකද්ද මම මේ කියන්න උත්සාහ කරන්නේ කියලා. මම දැන් වචන ගැන කියනවා, අංක ගැන කියනවා, අපි කතා කරන්න ලෑස්ති වෙන නම් පරිගණකයේ අන්තර්ජාලය හරහා මෙහෙම සිද්ධ වෙන්නේ කොහොමද කියලා. කොහොමද මේ දෙක එකට සම්බන්ධ වෙන්නේ? ඔන්න බලන් දරුවනේ අපි පරිගණකයකට URL එකක් පාවිච්චි කරලා පරිගණකයේ බ්‍රවුසරය හරහා ඉන්ටර්නෙට් එකට යන්න තමයි සූදානම්. ඉතින් අපි බොහොම පහසුවෙන් බ්‍රවුසරයේ තියෙන ලිපිනේ ඇතුල් කරන තීරුවට අපිට යන්න අවශ්‍ය වෙබ් අඩවියේ URL එක, එහෙම නැත්නම් ඒකාකාර සම්පත් නිශ්චායකය ඇතුල් කරලා එන්ටර් සලකුණ ඔබනවා. එන්ටර් කී එක අපි කීබෝඩ් එකේ තියෙන එන්ටර් කී එක ඔබනවා. ඉතින් ටික වෙලාවක් යනකොට අපිට පේනවා අපිට අදාළ වෙබ් අඩවියේ මුල් පිටුව පෙනෙන්නත් පටන් ගන්නවා. හැබැයි දරුවෝ මෙතෙන්ට ඇත්තටම වෙන්නේ අපි මේ URL එක විදිහට ඇතුළත් කරන්නේ කියවිය හැකි ලිඛිත ලිපිනයක් වුණාට පරිගණකයේ හරහා මේක IP ලිපිනයකට පරිවර්තනය කරනවා. ඇත්තටම දරුවෝ මේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ ඩොමේන් නේම් සිස්ටම් කියන, එහෙම නැත්නම් DNS කියන වසම් නාම සේවා දායකයයි. DNS කියන, එහෙම නැත්නම් ඩොමේන් නේම් සිස්ටම් කියන වසම් නාම සේවා දායකය. එයා තමයි අපි ඇතුල් කරන URL එක IP ලිපිනයකට පරිවර්තනය කිරීම සිද්ධ කරන්නේ. අපි උදාහරණයක් විදිහට ගමු Yahoo කියන සෙවුම් යන්ත්‍රයේ URL එක. ඔබ සමහරවල් භාවිතා කරලා ඇති Yahoo, Google වගේම හොඳ සෙවුම් යන්ත්‍රයක්. අපි බලමු අපි මේ සඳහා ඔබේ බ්‍රවුසරයෙන් Yahoo සෙවුම් යන්ත්‍රයට ඇතුල් වෙන ආකාරය පියවර වශයෙන් සලකා බලමු. මේ වැඩේදී දරුවනේ ඔබ සිහියට නගා ගන්න, මේ Yahoo සර්වරයට අදාළ IP ලිපිනය තමයි 209.191.122.70. මම හිතන්නේ IP ලිපින ගැන අපේ මතකේ නැවත අලුත් වෙන්න ඇති. මේක දැක්කහම අපි කතා වුණා කලින් IP ලිපිනයක කොටස් හතරක් තියෙනවා කියලා, ඩොට් වලින් වෙන් වෙනවා කියලා කතා වුණා. එතකොට බිංදුවත් 255 අතර සංඛ්‍යාව තමයි තියෙන්නේ කියලා කිව්වා. එහෙනම් බලන්න මේ IP ලිපිනේ 209.191.122.70. අපි අර කලින් කියපු නිර්ණායක ඔක්කොටම 90 යන IP ලිපිනය. හරි. මේ IP ලිපිනේ තමයි Yahoo සෙවුම් යන්ත්‍රයට අදාළ IP ලිපිනය. හරි. අපි දැන් බලමු මොකද්ද වෙන්නේ කියලා. හොඳයි. මේ ක්‍රියාවලිය පියවර වශයෙන් ගත්තොත් දරුවනේ මුලින්ම සිද්ධ වෙන්නේ ඔබ ඔබේ වෙබ් අඩවියේ බ්‍රවුසරය වෙත ගිහිල්ලා www.yahoo.com කියන URL එක ඇතුළත් කරනවා. එවිට සැබවින්ම සිදුවන්නේ ඊට අදාළ අනුරූප නිවැරදි IP ලිපිනයට පරිවර්තනය කිරීම සඳහා DNS සර්වරයෙන් 209.191.122.70 ඉල්ලීමක් යවනවා. මොකද්ද වෙන්නේ? ඔබ ගිහිල්ලා බ්‍රවුසර් එකේ www.yahoo.com කියලා තමයි ඇතුළත් කරන්නේ. හැබැයි මේ වෙලාවට ඇත්තටම වෙන්නේ මොකද්ද? DNS එකට ඉල්ලීමක් යනවා. අපි මේ ඇතුළත් කරපු URL එක හරහා මේ 209.191.122.70 කියන සර්වරයට ඉල්ලීමක් යවන්න කියලා. ඔන්න ඉන්පස්සේ එම IP ලිපිනෙන් ඊළඟට ඔබට අදාළ වෙබ් අඩවියට සැබෑ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නවා. දැන් DNS මොකද කරන්නේ? DNS එක හඳුනා ගන්නවා. හරි, ඔබට එහෙනම් මේ Yahoo කියන සර්වරයත් එක්ක සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න අවශ්‍යයි කියලා. එහෙම නැත්නම් 209.191.122.70 කියන IP ලිපිනයට අදාළ සර්වරේ සමග සම්බන්ධතාවයක් ගොඩනගන්න ඕනේ කියලා DNS එක හඳුනාගෙන දැන් ඔන්න ඔබේ පරිගණකයේ ඉඳන් ඒ සර්වරයට එහෙම නැත්නම් එම වෙබ් අඩවියට සම්බන්ධතාවයක් ගොඩනගලා දෙනවා. ඉන්පසුව එම IP ලිපිනය ඇති වෙබ් සර්වරේ වෙත ඉල්ලීම් යොමු කිරීම සිද්ධ කරනවා. කලින් අවස්ථාවේ කළේ පුතේ සම්බන්ධතාවයක් ගොඩනගපු එක. ඉන් පස්සේ තමයි එම IP ලිපිනයට අදාළ වෙබ් සර්වරේ අපේ නම් අර Yahoo සෙවුම් යන්ත්‍රයට අදාළ වෙබ් සර්වරේට ඉල්ලීම් යැවීම සිද්ධ වෙන්නේ ඉන් පස්සේ. එහෙම ඉල්ලීම් යවුවට පස්සේ සර්වරේ හරහා HTML දත්ත ප්‍රවාහයක් අයදුම් කළ පරිශීලකයා එහෙම නැත්නම් මේ වෙලාව නම් ඔබ වෙත ලබා දෙනවා. මොනවද මේ HTML දත්ත ප්‍රවාහය? ඔබට සමහරලාට සිහිට නැගෙනව ඇති වෙබ් පිටු නිර්මාණය කරන්නේ මේ HTML කියන තාක්ෂණය පාවිච්චි කරලා. එහෙනම් මේ HTML වලින් තමයි Yahoo සර්වරය ඔබට පිළිතුරු දෙන්නේ.